සභාව කල්තැබීම ගරු සභානායකතුමා.
පාර්ලිමේන්තුව හෙට උදේ 10ට.
මේ අනුව කල්තැබීම අවස්ථාව යෝජනාව තිලංග සුමිතිපාල මැතිතුමා විසින් ඉදිරිපත්
කරනවා. බොහොම ස්තුතියි. ලාලු මුලාල් සුනරුඩ මැතිතුමනි, සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරන වෙලාවේ දරු මංගල සමර මැතිතුමා මාධ්‍යමත්තුමා හට මේ පිණිසිටීම ගැන ස්තුතිවන්ත වෙනවා. යෝජනාව වූයේ රාජ්‍ය මාධ්‍ය ආයතන මර්ධන කිරීමට එරෙහිව පෙළගැසීම. පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහයෝගය නොදක්වා රාජ්‍ය සහ බෞද්ධික මාධ්‍ය ආයතන වෙත විවිධ බලපෑම් ඇතිකරලීමට ආණ්ඩුව මේ වෙන විට කටයුතු කරමින් සිටී. මෙහි පළමු පියවර වශයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් මාධ්‍ය ආයතන වෙත ලබා දෙනු ලබන දැම්මීන් හා ප්‍රචාර කටයුතු අතර කිරීමට තීරණයක් ගෙන ඇත. එසේ සිදු කරමින් ආණ්ඩුව උත්සාහ දරන්නේ තමන්ට අවශ්‍ය පරිදි මාධ්‍ය ආයතන හීලා කර ගැනීමට. ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතන කළු මාධ්‍ය ලෙස අග්‍රාමාත්‍යවරයා සහ මංගල සමරින අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ හංවඩු ගසමින් තිබේ. මෙහි ඇති ඛේදනීය තත්වය නම් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මේ දිනවල විශාල අර්බුදයකට පත්කර තිබීමට රටම දන්නා කරුණකි. ආයතනයේ ක්‍රියාපටිපාටිය පරිභාරව නියෝජ්‍ය සාමාන්‍යාධිකාර තනතුරු පහක් සඳහා ආයතන පිටතින් සිටින පිරිසක් පත්කිරීමට පියවර ගැනීමට මීට හේතුවක් විය ඇත. මීට පෙර මෙම තනතුරු සඳහා ආයතනය තුළම සේවය කරන පිරිස් උසස් වීම් ලැබමින් පත් වූ අත සිටි බැවින් පිටතින් මේ සඳහා පිරිසක් පත්කිරීම නිසා සේවකයින්ගේ විරුද්ධතාවය එල්ල වී ඇත. මෙසේ පත්කිරීමට යෝජිත ඇතැම් අය වයස අවුරුදු 61 වය වන අතර ඇතම් අයට මෙවැනි තනතුරක් දැරීමට අවශ්‍ය අධ්‍යාපන සහ වෘත්තීමය සුදුසුකම් නැති බව අප යෝජනා කර සිටි. ගරු ඇමතුමනි, මෛතාන ඔබතුමා අද උදෑසන මේ පිළිබඳ අවධානය යොමු කරලා තිබුණු බව මට දැනගන්න ලැබුණා. යෝජනාවේදී අපි ඔබතුමාගෙන් කියා සිටින කරුණු කිහිපයක් තමයි මෙම ආයතනය මෛතානේ ඔබතුමා මුදල් ඇමතුමාට වඩා ලංකාවේ වැඩිම කාලයක් මෛතානේ මාධ්‍ය ඇමතුමාට වැඩ කරපු නිසා මාධ්‍ය කරුවන් කෙරෙහි අවබෝධය ඒ වගේම ලෙංගදුකමක් ඇති සුහදශීලී හිතවත් ඇමතිවරයෙක් කියලා තමයි මාධ්‍ය ඔබතුමා දිහා බලන්නේ. කියන දෙයක් කෙලින් කියන කතා කරන කෙනෙක්. නමුත් මේ ITN ආයතනයේ ඇතිවෙච්ච තත්ත්වය මත මේ සාමාන්‍ය අධිකාරියන් 5 දෙනෙක් පත් කිරීමේදී ප්‍රථමයෙන් ඇති වුණේ චන්දන තිලකරත්න මහත්මයා ක්‍රියාකාරී අධ්‍යක්ෂක ලෙස වැඩ කිරීම පිළිබඳව ඇති උච්ච ගැටලු. මේ ආයතනයේ සමන්නාතාවද මැතිතුමා මහතා එතන සභාපති සහ විධායක හැටියට එනකොට තනතුරු දෙකක් තිබුණා, එකක් තිබුණේ. නමුත් එය දෙදෙනෙක් පත් කිරීමේදී ඔහු ඉවත් කිරි එහෙමිනියෙන් පත් කරන ලද චන්දනව පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් අද වර්තමානයේ අපිට තියෙන ගැටලුව තමයි මේ පත්කිරීම් පහ ඇති කරන්නේ තිලකා ජයසුන්දර සභාපතිගේ පත්වීමෙන් පසුව. තිලකා ජයසුන්දර මහත්මියගේ පත්වීමත් සමග එතුමේ මේ 5 දෙනෙක්ව තෝරාපත් කරගන්නවා. ඒ 5 දෙනාගෙන් හිටපු නියෝජ්‍ය සාමාජිකාරී මුදල් සෝමසිරි දෙනියවත්ත මහතාව පත් කරලා තිනවා. එතුමා දැන්ට අවුරුදු 61 වූ කෙනෙක්, ක්‍රියාපටිපාටියකින් තොරව තෝරාගෙන තියෙනවා. ඒ වගේම හිටපු නියෝජ්‍ය සමාජිකාරී අලවි හැටියට වජිර කුමාරතුංග මහතා පත් කරන් තිනවා. ඔහු පිළිබඳවත් අලවිය පිළිබඳව ඔහුට තියෙන දැනුම පිළිබඳවත් ඔහුගේ අධ්‍යාපන සන් ශ්‍රේෂ්ඨ බඳ දැනුම පිළිබඳ විශාල අර්බුදයක් තියෙනවා. ඒකත් නුසුදුසුයි එම ආයතනයේ දැඩිස කියා සිටිනවා. ඒ වගේම හිටපු නියෝජ්‍ය සාමාජිකාරී ප්‍රවෘත්ති කාලන ඒ කාලන සිදුවීම් පිළිබඳ සුභාෂ් චාවදන මහත්මයා ගැනත් දැඩි විරෝධයක් තියෙනවා. ගරු ඇමතුමනි, එතුමා ගැනත් අපි හිතනවා සංසුම් කිරීමට අමාරු වී එතුමා වගේ කෙනෙක් දිගටම වැඩ කරගෙන ගියෝ. ඒ වගේම තොරතුරු තාක්ෂණය පිළිබඳ පුලස්ති ගුණවර්ධන මහතා ගැන කතා කරලා තියෙනවා එතුමාව පත් කරන්න කියලා. එතුමාගේ නම් මූලික සුදුසුකම් සහ ඒ වගේම තොරතුරු තාක්ෂණය පිළිබඳ කිසිම අවබෝධයක් තියෙන බවක් නැහැ. ඒ වගේම විශේෂයෙන්ම රූපවාහිනී ශ්‍රේෂ්ඨ පිළිබඳ අවබෝධය පිළිබඳ අපිට ගැටලුවක් තියෙනවා. ඒවගේ වැඩසටහන් වලට පත් කළ තිනවා ලලිත් සමරවීර මහතා එතුමත් කලින් හිටියා. ඔහු දැන් අවුරුදු 60 පැනලා. ඒක නිසා ඔහු උපදේශක තත්ත්වයෙන් ගැනීම 60 පැනපු කෙනෙක්ට වයස එහෙම අරුබුදයක් නැහැ කියලා මම හිතන්නේ. නමුත් ඔහු උපදේශකත්වයෙන් තොර ක්‍රියාත්මක වෙනවා නම් එතන ගැටලුවක් තියෙනවා. ඒ වගේම කල්මාකාර ප්‍රවෘත්ති ධම්මික යටිකිඳි මහතා නැවත සේවයට කැඳවීම පිළිබඳව විශාල අර්බුදයක් එවිලා තිනවා. ඒත් ඔහුගේ සුදුසුකම් පිළිබඳ මේ ITN ආයතනයේ පිළිබඳ තියෙන තත්වය මම හිතන්නේ පොලිසිය එහෙම නැත්තම් පොලිසිය බාර වෙන එහෙම සිරිපලනු මෙතුමා හිටපු ITN සභාපතිතුමාට එතුමාටත් මෙදියත් වෙන්න සිද්ධ වුණා. ඒ වගේම පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරන්න වුණා. මේ වෙනකොට 13 දෙනෙක්ගේ වැඩ තහනම් කරලා තියෙනවා. ඒ 13 දෙනාගේ වැඩ තහනම් කරන්නේ අර්බුදයක් අභ්‍යන්තර අර්බුදයක් තියෙන වෙලාවක සභාපතිතුමියගෙන් ඇතිවෙච්ච පැන්නගිච්ච තත්ත්වෙ උඩ. ඉතින් මෙය සුදුසුයි කියලා අපි හිතන්නේ. මොකද මේ ආයතනයේ හුඟක් ලාභ ලැබු ආයතනයක්. මේ ආයතනයේ කඩාකප්පල් වීමට හේතු වෙන්නේ අභ්‍යන්තර නුසුදුසු පුද්ගලයා ඒ තනතුරු වලට ගෙනීම නිසා. ඒ වගේම අපි තව ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති ශ්‍රී ලංකා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් එකට. ඒ ඇවිල්ලා ගුවන්විදුලි සංස්ථාවේ ඔබතුමා දන්නවා අක්කර 82ක ප්‍රමාණයක් ඉඩමක් තිබුණා SLBC යටතේ. ඒ දැන් මෙගා පොලිස් එකට පවරලා තිනවා. ඒකට වන්දි මුදලක් ඔබතුමාට ලැබිලා නැහැ අමාත්‍යංශයට හෝ ඔබතුමාගේ එම කාර්යය. නමුත් කලින් SLBC එකට තිබිච්ච ආයතන සියල්ලට ඒ පැවරියම කරලා තියෙන වරින් වර ඉඩම් ඒ මුදල් SLBC එකට ලැබිලා තියෙනවා. ඒක නිසා අපි හිතනවා ඒ පිළිබඳ ඔබතුමා පැහැදිලි අවබෝධයක් ඇතුව වැඩ කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම ලේක් හවුස් ආයතනය අපි එහෙමම දැක්කා. කණ්ඩායමක් ගිහිල්ලා ලේක් හවුස් ආයතනයේ විශේෂයෙන්ම වර්තමාන අගමැතිතුමා නැවත බලයට පැමිණෙන පසු පිරිසක් ගිහිල්ලා ඒ පාර්ලිමේන්තු කෝට්ටේ නගර සභාවේ මන්ත්‍රීතුමියක් සමග මේ ස්ථානෙට ගිහිල්ලා දැඩි ලෙස ක්‍රියා කිරීමෙන් අර උත්පල වෙච්චේම නැත්තම් මේ වාරුවකින් යන කෙනෙක්ගේ වාරුව පවා අරගෙන පහරක් එල්ල කර ඒක අපි හෙලා දකිනවා. මොකද මේ පරීක්ෂණය ඊට පස්සේ ගහන්න ආපු පිටින් මන්ත්‍රීන් ගහන්න ආපු අය කියලා පැමිණිලි කළා. ඒ අයව දැන් ලේක් හවුස් ආයතනයේ වැඩ කරන 6 දෙනෙක් පොලිසියෙන් ඉදිරිපත් කරලා අපමත නිදහස් කරලා තියෙනවා. ඒ පරීක්ෂණයේ අනිත් පැත්තයි සිද්ධ විය යුතු තිබුණේ 8 දෙනෙක්ගෙන් පොලිසිය දැන් සොයාගෙන තිනවා. එළියෙන් අභ්‍යන්තරයෙන් ඇවිල්ලා පහර දෙන්න ආපු අය ඒ අයට තාම කිසිම පරීක්ෂණයක් කරලා ඒ අය අත්අඩංගුවට වරගවන්නවත් නැහැ. ඒ ගැන අපි මාධ්‍ය මර්ධනයක් හැටියට අපි දකින්නේ මාධ්‍ය ආයතනය තුල මාධ්‍ය ආයතනයක සේවකයන්ට එහෙම පහරක් එල්ල කරනවා නම් එතකොට එළියෙන් ඇවිල්ලා ගහනකොට අපි රැකගන්න ඕනේ මාධ්‍ය ආයතනයේ මාධ්‍ය කරුවන් සහ පරිපාලනයද එහෙම නැත්නම් අපි එළියෙන් ඇවිල්ලා ගහන අයද කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ වගේම මේ සියලු කරුණු අතර ඔබතුමාට කියන්න ඕනේ පෞද්ගලික අංශෙත් බොහොම අමාරුවෙන් මේ ඔබතුමාට මේ ප්‍රශ්න දෙපැත්තටම වහිතන්නේ බලපාන ඇති. අද රුපියලත් ඩොලරයත් එක්ක බැලුවම බොහොම වේගයෙන් ඩොලරේ ප්‍රමාණය වැඩි වෙගෙන යනවා. ඒ නිසා මුද්‍රණ මාධ්‍යයට ඒ වගේම විද්‍යුත් මාධ්‍යයට පැවැත්වීම පවත්වගෙන යාම අමාරු. මෙවැනි තත්ත්වයක් උඩ විශේෂම හිරු ආයතනයේත් ඒ වගේම යම්කිසි දුරට දෙරණ ආයතනයේත් පෞද්ගලික අංශ හැටියට එයාගේ යම් ප්‍රමාණයක් ඒගොල්ලන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් එහෙම නැත්නම් තියෙන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒස බොහොම ඕනෑකමෙන් ඉල්ලා සිටිනවා යම්කිසි විදිහේ ඒ ආයතනවල ප්‍රවණතාවයක් තියෙනවා නම් ආකර්ෂණයක් තියෙනවා නම් යම්කිසි විදිහේ රේටින් එකක් තියෙනවා නම් යම්කිසි ක්‍රමවේදයකට ඒ දැන්වීම් ලබා දෙන එක සුදුසුයි කියලා. මොකද මේ පෞද්ගලික ආයතන ඉතාම අමාරුවෙන් පවත්වගෙන යන්නේ. ඒතර පෞද්ගලික ආයතනත් කඩා වැටීම තුලින් ඒ මාධ්‍ය මම හිතන්නේ මංගල ඇමතුමා හැමදාම නියෝජනය කරේ මාධ්‍ය නිදහස වෙනුවෙන් මාධ්‍ය කරුවන් වෙනුවෙන් එතුමා හැමතිස්සෙම පෙනී සිටියා. ඒ නිසා අපි ඒ වගේම දන්නවා මොන දේශපාලන මතභේද අපි අතර තිබුණත් අදහස් තිබුණත් ඔබතුමාට කවදාකවත් චෝදනාවක් ඇවිල්ලා නැහැ මේ හොරෙක් කියලා වංචාකාරයෙක් කියලා. ඒක මම පැහැදිලිව කියන්න ඕනේ. මොකද ඔබතුමා මේ මාධ්‍ය භාර ගැනීම තුළ මෙතන ප්‍රශ්නක දෙකක් වෙනවා. එකක් තමයි ආර්ථිකම වශයෙන් ඔබතුමාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අනිත් පැත්තේ මාධ්‍ය ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා. මාධ්‍ය ප්‍රශ්නේදී මේ වෙලාවේ රජයක් හැටියට තමුණාංශලාගේ ඒ පුද්ගලයන් පත් කර ගැනීමේ සහ ක්‍රමවේදී යෑම ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒ පත්කිරීමවලදී අවදිමත් විදිහට පත්කිරීම, ඒ වගේ මෙමෙතුලින් ඇතුලේ නොසන්සුන්තාවයක් ඇතිවීම තුළ ඒ ආයතන එක පැත්තකින් කඩාගෙන වැටෙනවා. අනිත් පැත්තෙන් ඒ ආයතනවල ඉන්න පිරිස් මේ පිළිබඳව නොයෙකුත් අපහැන්ඩයක් නැත්නම් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීම තුළින් සමස්ත රාජ්‍ය මාධ්‍ය ආයතන කඩාගෙන වැටෙනවා. මුතුමා සුධර්මන් රතිලියගොඩ ගැන කතා කරලා තිබුණා උදේ. මම හිතන්නේ එතුමාට කිසිම චෝදනාවක් මත එහෙම නැත්නම් දැන් පරීක්ෂණයක් අභ්‍යන්තර පරීක්ෂණයක් කළා වර්ධිකාරුවෙක් වෙලත් නැහැ. පරීක්ෂණ තිබිලා ඔහුට ප්‍රශ්නයක් ඇතිවිලා නැහැ. වුණොත් කලින් නඩුවක් තිබුණා ජනාධිපතිතුමාට විරුද්ධ කරපු ප්‍රකාශනයක් පිළිබඳව. ඒකෙන් ඔහු නිදොස් කර නිදහස් කරලා තියෙනවා. ඒ නිසා එහි ඔහුට මේ ආයතනයේ නැති නිසා, ඒ කියන්නේ පාර්ලිමේන්තු නැති කෙනෙක් ගැන කියපු හින්දා මං හිතුවා මගේ වගේ කියවා. ඔහුත් ඔබතුමා හදපු ගෝලයක්. ඒ කාලේ ඔය ගොඩාක් ඇඟවල දැන් ලොකු මිනිස්සු ඉන්න අය, මං හිතන්නේ ඒ කාලවල මංගල මුතුමා විසින් හදපු අය. දැන් අපි විවිධ දේශපාලන මත සහ අදහස් තිබුණා වුණත් මේ ආයතන පවත්වාගෙන යෑම සඳහා මාධ්‍ය වලින් බලාපොරොත්තු වෙනවා සාධාරණ යුක්තිසහගත ක්‍රමවේදයකට යන්න. මේ දේශපාලන මතවාද සහ අදහස් ඉදිරි කර කිරීමට තියෙන අයිතිය ගැන අපිට අවබෝධයක් තියෙනවා. අපි ඒ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. නමුත් විශේෂයෙන්ම පෞද්ගලික අංශවල අයගේ ඉල්ලීමක් තියෙනවා. ඒ අයගේ දැන්වීම් ලබා දෙන අවස්ථාවලදී එහෙම දේශපාලන හේතු මත පදනම් කරගෙන යම්කිසි අසාධාරණයක් යම් යම් ආයතනවල එනවා නම් ඒකට මැදිහත් වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද අපි අපේක්ෂා කරනවා මුදල් ඇමතුමා හැටියට තියෙන භූමිකාවේදී එවැනි දෙයක් අපි ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. ඒ වගේම මේ පිළිබඳව අපි දිගින් දිගටම ඒ ආයතනවල අයත් එක්ක සාකච්ඡා කරා. දැන් ඔබතුමා ප්‍රධාන විධායකතුමා පත් කළා තියෙනවා. ඊයේ වෙනකොට මේ යෝජනා එනකොට ඒ தත්ත්වෙ නෙමෙයි තිබුණේ. ඒ ප්‍රධාන විධායකතුමාත් එක්ක ඉඳගෙන හොඳ ක්‍රමවේදයකට ඒ පුද්ගලයන්ව ඉන්ටර්වියු කරලා සුදුසුම් බල්ල ගන්න එක ගැන ප්‍රශ්නයක් නැ ආයතනය තුලින් ගන්න පුළුවන් නම් තමයි හොඳ. යම්කිසි අවස්ථාවල ආයතනවල ඒ සුදුසුකම් වලට පුළුවන් ආය නැති වෙන්න පුළුවන්. එතකොට සාකච්ඡා මාර්ගයෙන් ඒ අය ගැනීම හැකියාව තියෙනවා. නමුත් මේ කරගෙන යන වැඩපිළිවෙළ දැන් ලේක් හවුස් ආයතනයේ එක්ෂණිකයෙන්ම ඇවිල්ලා කතුරුවරුන්ව ඉවත් කරා. ඒ කතුරුතුමාට ශ්‍රීජ අමරතුංග මහතාට ඉවත් වෙන්න කිව්වා. ඒ සභාපතිතුමා අපුගවම්ම අද වෙනකන් ඒ ලේක් හවුස් එකේ කතුරුවරුන් කීප දෙනෙක්ට වැඩවලින් යනකෝ. සාමාන්‍යයෙන් රජයක් කියන රජයේ පරිපාලනයේ තියෙන ආයතනවල මේ මතවාදය ගැනීම සඳහා අදහස් ඉදිරිපත් කිරීම සඳහා කතුරුවරයා සහ ප්‍රධාන වශයෙන් ඒ අවශ්‍ය තොරතුරු ගලාගෙන යන්නේ නැත්නම් ඒවා නියෝජනය කරන්නේ නැත්නම් ඒ පුද්ගලයන් දැන යොමු කිරීම ඒ ආයතනයේ අභ්‍යන්තර පරිපාලනයේ ක්‍රියාදාමය නැත්නම් වගකීම වෙනවා. ඒක අපිට අවබෝධයක් තියෙනවා. නමුත් මේ පැහැදිලි ක්‍රමවේදයක් විධිමත් ක්‍රමවේදයක් නැතුව විනීතභාවයෙන් තොරව අපි කටයුතු කිරීමෙන් තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. දැන් මේක පැහැදිලි විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනී ආයතනය මේ වෙනකොට අර්බුදයකට යන්නේ. ඒ සේවක අර්බුදයක් වගේම පරිපාලන අර්බුදයක් වගේම සමස්ත ආයතනය කඩා වැටීමට හේතු වෙන්නේ එහි ඍජු මැදිහත් වීමක් දේශපාලන විසින් මෙච්ච නිසා. ඒ වගේම බොහොම ඕනෑකමින් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමා ඉතින් කියන අර කළු මාධ්‍යයක් කියලා කිව්වා මේ පෞද්ගලික අංශේ. එහෙමම නෙමෙයි. ඒ අය අපි ධර්ම මතය දරන්න නැති වෙනකොට අපි හිතනවා ඒ අය අපිට විරුද්ධ නිසා. නමුත් ලංකාවේ මාධ්‍යකරුවන් මාධ්‍යවේදීන් පොදුවේ ඇඟිලි දික් කරන තුරු යම් යම් තැන්වල අඩුපාඩු තියෙනවා. ඒවා සොයලා
බලමුට තව විනාඩියක පමණ කාලයක්. ඔව්.
ඒ අය වෙනුවෙන් කතා කිරීම කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මාධ්‍යට සම්බන්ධව අවුරුදු ගණනාවක් හිටිය කෙනෙක් හැටියටත් මේ පාර්ලිමේන්තුවේ වෘත්තියක් හැටියට මාධ්‍ය පිළිබඳව ඇදාරපු කෙනෙක් හැටියටත් මගේ වගකීමක් සහ යුතුකමක් තියෙනවා. මේ විෂය පිළිබඳව තමුන්වාසිට මේ කරුණ ඉදිරිපත් කරන්න හැකි ඉක්මනට ඔබතුමාගේ මැදිහත් වීමකින් මේ හැම කරුණක්ම සංසුන් කරගෙන ඒ රාජ්‍ය මාධ්‍ය ආයතන වලට අවශ්‍ය පසුබිම හදලා ඒ මානුෂිකත්වයෙන් වැඩ කිරීමේ අවශ්‍ය පසුබිම හදලා සාකච්ඡා කරලා සමහර ඇත්තන් බලාපොරොත්තු වෙනවා මංගල ඇමතුමා විසින් ඒ ආයතන කැඳවලා, ඒ කියන්නේ JSS එක විතරක් නෙවෙයි ඒකෙන් ජාතික සේවක සංගමය පමණක් නෙවෙයි අනිත් වෘත්තිමය අයවත් සාකච්ඡා කරලා සාධාරණ විදියට මේ ප්‍රශ්නේ මැදිහත් වුණ අවස්ථාවවලදී ඒවා සාධාරණ විදියට විසඳෙයි කියලා අපේක්ෂා කරනවා. නමුත් ඒ සමහර මම මේ සභාපතිතුමිය ගැන දැඩි විවේචනයක් තියෙනවා කියන්නේ මේ සභාපතිතුමිය මේ බොහොම දරුණු විදියට සර විදියට බොහොම ඍජුව වැඩ කරන සභාපතිතුමියක් තමයි ස්වාධීන රූපවාහිනී ඉන්නේ. ඉතින් එතුමියගේ ආකල්පයේ මේ தත්ත්වය වෙන්න පුළුවන් මේ අනික් ආයතන වලට වඩා මේ අර්බුදකාරී தත්ත්වෙට යන්නේ. ඉතින් මම මේ අවස්ථාව ඔබතුමාගෙන් පැහැදිලිව බලාපොරොත්තු වෙනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න 94 සිට දිගටම පාර්ලිමේන්තු නියෝජක මැති ඇමතිවරයෙක් හැටියට මේකේ ඔබතුමාගේ මාධ්‍ය පිළිබඳ තියෙන අවබෝධයත් පාවිච්චි කරමින් සංසුන් තාප්තයකට මේ ඉක්මනට පත් කරගලේ. බොහොම ස්තුතියි.
නාව ස්ථිර කිරීමට මේ ගරු නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. එම යෝජනාව ස්ථිර කරමින්ම මම අදහස් දැක්වීමට කැමති ගරු මංගල සමරවීර ඇමතිතුමනි. ඔබතුමන් උදේ මේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ස්වාධීන රූපවාහිනිය ඇති වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළා. මම පුද්ගලිකව තමුන්නාසර ගරු කරන කෙනෙක්, තමුන්නාසලා දේශපාලන තමුන්නාස දේශපාලනික වශයෙන් මම මහත්මයෙක් විදිහට දකින කෙනෙක්, තමුන්නාසත් මාතර දිස්ත්‍රික් දේශපාලනයේ බොහොම ගෞරවනීය දේශපාලනයක් කරපු කෙනෙක්. ඒ වගේම තමුන්නාසේ සමහර අමාත්‍යංශ බාර ගත්තාම ඒවා සාර්ථකත්වයේ ඉමටම ගෙනියපු අමාත්‍යවරයෙක් විදිහට මම විශ්වාස කරනවා මොන ආණ්ඩුව මේ රටේ හැදුණත් ඒ පවතින ඕනෑම ආණ්ඩුවක සිටිය යුතු දක්ෂ ඇමතිවරයෙක් ඔබතුමා. මුලින්ම ඒක ගැන මතක් කරනවා. ඒකම තමුන්නාසේට මම මුලින්ම මතක් කරනවා මේ ප්‍රශ්නේ කරු ඇමතිතුමා දේශපාලනික කෝණයෙන් ඔබට ගිහිල්ලා ස්වාධීනව මේ විදිහ දිහා බලන්න කියන ගෞරවණීය ඉල්ලීම මුලින්ම මම කරනවා. මම තමුන්නාසේට මතක් කරනවා, තමුන්නාසේට මතක් කරනවා ගරු ඇමතිතුමනි, ස්වාධීන රූපවාහිනී ඉතිහාසයේ ස්වර්ණමය යුගයේ ඉදිරි වෙන්නේ 2005 සහ 2015 අතරේ. එක පැත්තකින් නිර්මාණාත්මක පැත්තෙන් ඒ පළවෙනිය බවට පත් වෙනවා, අනිත් පැත්තේ මූල්‍යමය අතින් ඒ ආයතනයේ පළවෙනිය බවට පත් වෙනවා. ඒකට හේතුවක් තිබුණ ගරු ඇමතිතුමා 2005 අවුරුද්ද ඉවර වෙනකොට ස්වාධීන රූපවාහිනී මුදල් ගෙවා ගන්න බැරි තැනක තිබුණ සේවකින්ගේ පඩි දැන් තිබුණ තැනමයි තිබුණේ. හැබැයි අලුත් සභාපතිවරයෙක් ආව අනුර සිරිවර්ධන මහත්තයා කියලා. මට මතකයි ඒ කාලේ ස්වාධීන රූපවාහිනී සමහරකුව පත්‍රකාරයෙක් කොහොමද ITN එක උගඩ ගන්න කියලා. පත්‍රකාරයෙකුට පුළුවන් ද ITN එක උගඩ ගන්න කියලා ඇහුවා. හැබැයි ගරු සභාපතිතුමනි අනුර සිරිවර්ධන මහත්තයා ඇවිල්ලා අවුරුදු එකමාර වෙනකොට අංක 7 තිබුණු ආයතනය අංක 4 3 2 1 දක්වාම ස්වාධීන රූපවාහිනී ගේන්න පුළුවන්කම ලැබුණා. ගරු ඇමතිතුමනි අනුර සිරිවර්ධන මහත්තයා දවස් 7ෙම පැය 20කට වැඩිය ස්වාධීන රූපවාහිනිය තුල හිටියා, ස්වාධීන රූපවාහිනිය වැඩ කළා. මම ගරු ඇමතිතුමාට මතක් කරන්න කැමතියි ඔබතුමා මේ ආයතනයට යොමු කරලා තියෙන ගරු සභාපතිතුමිය වැඩ කරන්නේ සතියකට දවස් 2යි. සතියකට දවස් දෙකක් වැඩ කරනකොට දවස් 7ෙම පැය 20ක් වැඩ කරපු ආයතනික සභාපතිවරයෙක් වැඩ කරපු තැනක සතියේ දවස් දෙකක් විතරක් පැය එකමාර දෙකක් වැඩ කරනකොට ගරු ඇමතිතුමනි තමුන්නාසෙම පිළිගන්න ඒ ආයතනයේ අංක 1 ඉඳලා අංක 6ට වැටෙන එක සාමාන්‍ය සිද්ධියක් බව තමුන්නාසෙම මම මතක් කරන්න කැමතියි. ඒකම ගරු සභාපති ගරු ඇමතිතුමනි ස්වාධීන රූපවාහිනී ඉතිහාසයේ ඇතුලේ මේ තරම් කඩාවැටීමකට ලක්ුණු වෙන කාලයක් නැහැ. මම මේ කියන්නේ දේශසහගතව දේශපාලනික වාසියක් ගන්නවත් අනික් පැත්තෙන් සේවකයින්ගේ පැත්තෙන් සම්පූර්ණ හිටගෙනවත් නෙමෙයි මම මේ කතා කරන්නේ. ස්වාධීන රූපවාහිනී ඉතිහාසයේ ඇතුලේ ප්‍රවෘත්ති අංශයට නිල වටිනාකමක් තිබුණ ප්‍රවෘත්ති අංශයේ අංක 1ට ආවා. වැඩසටහන් අංශයට නිල වටිනාකමක් තිබුණ වැඩසටහන් අංශයකට ආවා. තමුනාසර මම මතක් කරන්න කැමතියි ස්වාධීන රූපවාහිනී වැඩසටහන් අංශයේ දැන් ඔය ගරු සභාපතිතුමිය වැඩසටහන් අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයා විදිහට පත් කරන්න යන කෙනාගේ වයස අවුරුදු 61යි. ලලිත් සමරවීර මහත්තයා සම්බන්ධයෙන් මගේ තුන් හිතකවත් වෛරයක් මේ මහත්තයා ගැන නැහැ. මම දන්නවා මේ මහත්තයා ගැන අවුරුදු 14ක්ම වැඩ කරපු කෙනෙක් විදිහට එතුමාගේ තියෙන සුදුසුකම් මොනවද නුසුදුසුකම් මොනවද කියලා මම පුද්ගලිකව දන්නවා. එතුමා තමුන්නාස විශ්වාසය එක නිෂ්පා එක වැඩසටහනක් මේ ඉතිහාසයේ තනියෙන් නිෂ්පාදනය කරපු නිෂ්පාදකවරයෙක්වත් නෙමෙයි. නිෂ්පාදකයෙක් විදිහට අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කරපු කෙනෙක් නෙමෙයි. එතකොට ඒ වගේ කෙනෙක් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයා වෙනකොට වැඩසටහන් අංශයේ ආයතනයේ අංක 1 ඉඳලා 7ට වැටෙන එක ගැන ආයෙ තර්ක කරන දෙයක් නැහැ ගරු ඇමතිතුමා. ඒකම මතක් කරන්න කැමතියි ව්‍යාපාර අංශය. ගරු ඇමතිතුමා ආයතනික ස්වාධීන රූපවාහිනිය වගේ මාධ්‍ය ආයතනික ව්‍යාපාරික අංශය කියන්නේ ඔළුව ස්වාධීන රූපවාහිනිය නම් හදවත තියෙන ව්‍යාපාරික අංශය ඇතුලේ. ගරු ඇමතිතුමනි ස්වාධීන රූපවාහිනියට තරඟ කරන්න වෙන්නේ ව්‍යාපාරික පැත්තෙන් දෙරණේ දිලිත් ජයවීර වගේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වගේම දැන්වීම් කරන්නේ මහා දැවැන්තයෝ එක්ක. හිරු නාලිකාවේ රේනෝද සිල්වා වගේ දැන්වීම් කරන්නේ දැවැන්තයෝ එක්ක තමයි ස්වාධීන රූපවාහිනියට තරඟ කරන්න වෙන්නේ දැන්වීම් අංශයේ ප්‍රධානියෙක් එක්ක. මේ දෙන්නම හිමයි හිරු සහ දිරණ ආයතනයේ. හැබැයි ගරු ඇමතිතුමා ස්වාධීන රූපවාහිනියේ දැන්වීම් අංශයට දාන කෙනා ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ වැඩ කරපු කෙනෙක්. සෞන්දර්ය විශ්වවිද්‍යාල උපාධියක් තියෙන කෙනෙක්. හැබැයි ගරු එමුතුවා තමුන්නාසම විශ්වාස කරන්න දෙවන්තෝ එක සටනක් කරනකොට කොයි වගේ කෙනෙක්ද අනිත් පැත්තේ ඒ සටනේ යොමු කරන්න ඕනේ. මම එතුමා අයින් කරන්න කියලා ඔබතුමාට කියන්නේ නැහැ. ඔබතුමා තීරණය කරන්න මේ ආයතනයේ නිවැරදි හරි විදිහට ඉදිරියට ගෙන යන්න නම් කොයි විදිහට කරන්න ඕනේ කියන එක. ඒ එක්කම ගරු එමුතුමා ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්තිංශයේ තමුන්නාසු දෙම මතක් කරා මහින්ද අබේසුන්දර මහත්තයා ගැන. මහින්ද අබේසුන්දර මහත්තයාගේ කාලේ ගරු එමුතුමා ලංකා ඉතිහාසයේ ප්‍රවෘත්ති අංශයක මහා ඉතාමත්ම විප්ලවීය මහා අමුතු කාලයක් සිද්ධ වුණු කාලයක් තමයි ස්වාධීන රූපවාහිනිය වගේම සමස්ත මාධ්‍ය තුළම මහින්ද බිසුන්දර මහත්තයා වැඩ කරපු කාලේ. එතුමන් මඩකාරයෙක් කියලා කාටවත් හැඳින්වෙන්න පුළුවන්. නමුත් ආණ්ඩු රැක කෙනෙක්. තමුන්නාසෙත් ආණ්ඩු හිටියා. අනිත් පැත්තෙන් එතුමා මඩ ගහනකොට ගහන්නේ ගෞරවණීය විදිහටයි මඩ ගැහුවේ. ඒක මඩක් කියලා හිතනවා නම් ඒක ගෙහුවෙත් ගෞරවණීය විදිහට. හැබැයි ගරු ඇමතුමා නිර්මාණකාරයෙක් ඇතුලේ රස්තියාදුකාරයෙක් ජීවත් වෙන්න පුළුවන්. නිර්මාණකාරයෙක් ඇතුලේ රස්තියාදුකාරයෙක් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි රස්තියාදුකාරයෙක් ඇතුලේ නිර්මාණකාරයෙක් ජීවත් වෙන්න බෑ ගරු ඇමතුමා. ඒක තමයි සදාතනික සත්‍ය ලෝකේ. ඒ නිසා ප්‍රවෘත්තිංශයේ තමුන්නාසේ දැම්මේ සුභාෂ් කියන රස්තියාදුකාරයෙක් ගිනල්ලා. මේ කියන්නේ කිසිම පුද්ගලික මනාපකින් නෙමෙයි ප්‍රවෘත්තිංශයේ දැම්මේ රස්තියාදුකාරයෙක්. ඔහුගේ ක්‍රියාපකලාපය පිළිබඳව තමුන්නාසේට ලැබෙන තොරතුරු වලට අමතරව ස්වාධීන පරීක්ෂණයක් කරන්න. එතකොට තමුන්නාසේ දැනගන්න හම්බ වේවි.
දක්ෂයෙක් ගැන රස්තියාදුකාරයෙක් වශයෙන් ප්‍රකාශ කිරීම මම ඉතාමත්ම කනගාටු වෙනවා. මොකද සුභාෂ් ජයවර්ධන ඒ තරුණ මහතා අද මේ රටේ මාධ්‍ය ශේෂ්ත්‍රයේ ඉන්න පිළිගත් දක්ෂයෙක්.
මම ඔබතුමත් එක්ක තර්ක කරන්නේ නැහැ. ඔබතුමාගේ විග්‍රහයට
යන්නේ නැහැ. නමුත් එතුමා කරේ මාධ්‍ය කලාවේ කියලා ඔබතුමා හිතනවා නම්
නෑ.
ඔබතුමාගේ මාධ්‍ය කලාව ගැන ඇති දැනුම ගැන මම කනගාටු වෙනවා.
ගරු එමුතුමා මම ඔබතුමත් එක්ක තර්ක කරන්න යන්නේ නැහැ. ඒකටත් මහින්ද බිසුන්දර ගණල්ලේ ආයතනයට දැම්මෙත් තමුන්වාංශගේ අමාත්‍යංශ කාලේ ඔබතුමා හිටියද? ඔබතුමාගේ
තමුන්වාංශේක
ඔබතුමාගේ
සුන්දර මහත්මයාට කියලා තිබුණා විපක්ෂයේ කාටවත් කුණුහරුපෙන් බනින්න එපා, ඉතා අසභ්‍ය වචනින් බනින්න එපයි කියලා ඒ සියල්ල ආරම්භ කරේ මම එතනින් ගියයින් පස්සේ.
ඔව් ගරු එමුතුමනි, මම විශ්වාස කරනවා මහින්ද
බිසුන්දරගේ ඒ මාධ්‍ය කලාව අපි පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරන්න ඕන.
ඔව් ඔබතුමාට සංසන්දනය කරන්න ඉඩ තියෙනවා. මම තමුන්නාසලගේ මත තමුන්නාසගේ මතවාදයට මම තර්ක කරන්නේ නැහැ. තමුන්නාස හිතන විදිහයි මම හිතන විදිහයි දෙකක් වෙන්න පුළුවන්. දැනෙන විදිහ දෙකක් වෙන්න පුළුවන් අපිට. ඒ නිසා මම එකට තර්කයක් නැහැ. ඒ නිසා කරු අමතුමනි ප්‍රවෘත්තිංශයේ ඉන්නවා ඕනෑම ආණ්ඩුවකින් කවුරු ආණ්ඩුව පත් වුණත් ඒ පත් වෙන ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න පුළුවන් දක්ෂ වේ ආයතන ඉන්නවා. උපාධිධාරී
මන්ත්‍රීතුමාට තව විනාඩි දෙකක කාලයක්
විශිෂ්ට විදිහට මාධ්‍ය හසුරවන්න පුළුවන් මිනිස්සු ටිකක් ඒක ඇතුළෙත් ඉන්නවා. ඒක මතක් කරන්න කැමති ගරු අමතුමා වෙලාව ටිකක් අඩුවෙන් තියෙන නිසා මේ සේවකයෝ 400කට වඩා එළියට බැස ගරු අමතුමා පුද්ගලිකව පුද්ගලිකව සම්බන්ධ ප්‍රශ්න කර නෙමෙයි. තමුන්නාසේ හොයලා බලන්න ගරු සභාපතිතුමිය පත් කරේ තමුන්නාසේ මුදල් අමාත්‍යංශයෙන් අතිරේක ලේකම්වරියක් එතුමිය. මම තමුන්නාසලා ගෞරවයෙන් ඉල්ලනවා තමුන්නාසගෙන් එක්කෝ එතුමිය අතිශය දක්ෂ නම් මුදල් අමාත්‍යංශයේ වැඩකට යොදවන්න, නැත්නම් ස්වාධීන රූපවාහිනියට දවස් 7න් අඩුතරමේ දවස් 5ක් වැඩ කරන්න පුළුවන් දක්ෂ සභාපතිවරයෙක් පත් කරන්න. ඒ ආයතනයේ කඩාවැටිච්ච ප්‍රමාණය ගරු අමතුමා මේක නැගිට ගන්නව නම් එකම එකයි තියෙන්නේ, ඒකට දක්ෂ නායකයෙක් පත් කරන එක විතරයි. ඒ ආයතනයේ කවුරුවත් ගරු අමතුමා සේවකයෝ කිසිම කෙනෙක් ඒ නායකත්වයට අභියෝග කළේ නැහැ මෙච්චර කාලයක්. තමුන්නාසලාගේ ආණ්ඩුව පත් කළා අවුරුදු 3ක්ම ආරයි. සභාපතිවරු කීප ගොල්ලක් හිටියයි කාටවත් සේවකින්ගෙන් එහෙම අප්‍රසාදයක් ආවේ නැහැ. මේ සභාපතිවරයට ආවා ඒ අත්නෝමතික එතුමියගේ ක්‍රියාකලාපේ නිසාවෙන්. ඒකම ගරු ඇමතුමා මම ඔබතුමාට මතක් කරනවා මේ ආයතනයේ ඉන්නවා සේවක 133 දෙනෙක් දෛනික පඩි ලබන. ගරු ඇමතුමා එක සේවකෙක් ඉන්නවා අවුරුදු 7ක් තිස්සේ තාමත් දෛනික පඩි ලබන්නේ. දෛනික වැටුප් අවුරුදු 7ක් තිස්සේ. අවුරුදු 3මාරකට වැඩිය වැඩ කරන 120කට වැඩි පිරිසක් තාමත් දෛනික පදනම යටතේ වැටුප් ලබනවා. හැබැයි තමුන්නාසේ සමහර පත් කර නිලධාරීන්ගේ වැටුප ලක්ෂ 3යි සියලු දීමනාවන් එකතු වෙනකොට. මම කියන්නේ ඒ පත් කළාට ප්‍රශ්නයක් නැහැ. ඒ තුලින් පළදායිතාවක් ස්වාධීන රූපවාහිනියට ඇවිල්ලා එක ඒකකකින් හරි රේටින් එක නැග්ගනා. නමුත් ගරු ඇමතුමා මේ කාටවත් එක කෙලින් කරගන්න බැරි වුණා. ඒ නිසා මම ගරු ඇමතුමාගෙන් ගෞරවනීය විදිහට එකක් ඉල්ලනවා. එකක් මේ මාධ්‍ය කලාව ඇතුලේ ස්වාධීන රූපවාහිනිය කියන්නේ මොන ආණ්ඩුව ආවත් ඒ ආණ්ඩුවට වැදගත් ආයතනයක්. මොන ආණ්ඩුව පත් වුණත් ඒ ආණ්ඩුවේ පණවිඩ එළියට ගෙනියන්නේ ආයතනයේ වැදගත් ආයතනයක්. නමුත් ගරු ඇමතුමා මම විශ්වාස කරන්නේ නැහැ. රේටින්ග්ස් වලින් 6-7 තියෙන ආයතනයක තමුන්නාසලා 5 දිනක් රැකගන්න ගිහිල්ලා එක පැත්තකින් මිනිස්සු 10 ගානක් සාදු පයින් ගහින් එනවා. අනිත් පැත්තෙන් සේවකයෝ 750කට වැඩි පිරිසකගේ ජීවිත අනතුරට පත් වෙලා තියෙනවා. රුපියල් 80,000ක් මීට අවුරුදු දෙකකට කලින් බෝනස් ගත්ත උදවියට අද රුපියල් 25,000 හම්බ වෙලා තියෙන්නේ. ඒ සේවකයෝ වැඩ කරන විදිහ අපි දන්නවා. පුද්ගලිකව අපි දන්නවා මේ මිනිස්සු කොයිතරම් අපහසුතා මැද්දේ තිරින්නේ කියලා. නමුත් මම ඔබතුමාගේ ගෞරවයෙන් ඉල්ලනවා මේ මිනිසුගේ සුදුසුකම් බලලා සුදුසුකම් මතින් ස්වාධීන රූපහානි අවුරුදු 40ක්. ඒ අවුරුදු 40 ඇතුලේ තාමත් අවුරුදු 30කට වැඩියෙන් වැඩ කරන සේවකයෝ 10කට වැඩි ඉන්න ඔය ආයතනයේ තාමත් සමහරු වයර් අල්ලගෙන ඉන්නවා ආයතනයේ සුඩි ඇතුලේ. වයර් අල්ලගෙන ඉන්නවා. ඒ නිසා ගරු ඇමතුමනි තමුන්නාසෙට අපේ පුද්ගලික තරහක් නැහැ. තමුන්නාසෙට අපි ගෞරවයෙන් ආරාධනය කරනවා. තමුන්නාසෙ දක්ෂයෙක් නම් මේ ආයතනයේ ආය අංක දෙක එකට බැරි නම් දෙකට හරි ගේන්න තමුන්නාසෙ මැදිහත් වෙන්න සියලුම සේවකයන් මේකට එකඟ වෙවි තමුන්නාසෙත් එක්ක වැඩ කරන්න ඒකම ගරු ඇමතුමා කාරුණිකව ඉල්ලනවා මේ ගැටලුව निराකරණය කරන්න පහුගිය දවසේ පැවති සාකච්ඡාවලදී තීන්දුවක් අරගෙන තිබුණා සේවකයන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගන්න නැතුව විනය ක්‍රියාමාර්ගයක් ගන්න තෝ උන් සේවයට බඳව ආයෙත් පත් කරනවා කියලා. නමුත් දැන් ඔවුන්ට ගහලා තියෙන ලිපියේ තියෙන්නේ පූර්ණ පරීක්ෂණයකින් අනතුරුව තමයි මේගොල්ලෝ ආයෙ සේවයට බඳව ගන්න කියලා. ඒ නිසා ගරු ඇමතුමා තමුන්නාසෙ ඉල්ලනවා මේ ගැටුම් තවදුරටත් වර්ධනය කරන්නේ නැතුව ස්වාධින් රූපවාහිනියේ ගෞරවයත් තමුන්නාසේ ගෞරවයත් ඒ සභාපතිනිගේ ගෞරවයක් තවදුරටත් ඇත්නම් ඒ ගෞරවයත් රැක ගැනීමට තමුන්නාසේගේ ගෞරවණීය මැදිහත් වීම නිවැරදි විදිහට ලබා දෙන කියලා ඉල්ලීම කරමින් මම හෙළනවා ඔබතුමාට ස්තුති.
ස්තුතිය ඔබතුමාට. මීළඟට මහාචාර්ය ආසු මාර්සිංහ මැතිතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ස්තුති මන්ත්‍රීතුමනි. තිලංග සුමතිපාල මන්ත්‍රීතුමා ගෙනල්ලා තියෙන යෝජනාව සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමාට පක්ෂව නෙමෙයි, එතුමාට විපක්ෂව. මේ යෝජනාව එතුමා ජනමාධ්‍ය ගැන කතා කරන්න මාධ්‍ය ආයතනයක අයිතිකරුවෙක් විදිහට මාධ්‍ය ශේෂ්ත්‍රයේ එතුමා මෙවැනි යෝජනාවක් ගෙනීමේ අයිතිය එතුමාට තියෙනවා. නමුත් මේ මාධ්‍ය කලාව මේ රටේ ඉතිහාසයේ තුල තිබුණු මාධ්‍ය කලාව ගැන අපිට පැහැදිලි විවරණයක් අවශ්‍යයි. දැන් මේ මාධ්‍ය කලාව ගැන කතා කරනකොට මේ සභාවේ දැන් කලින් කතා කරපු මන්ත්‍රීතුමා කතා කරා මහින්ද අබේසුන්දර මහත්මයා ගැන, ඒ වගේම අපිට මතක් කරලා දුන්න හඩ්සන් සමරසිංහ මහත්මයා ගැන. මේ මාධ්‍ය කලාව ගැන නම් අපිට කතා කරන්න වෙන්නේ මේක පරපතල මාධ්‍ය කලාව විනාශ කරපු වකවානුවක මාධ්‍ය කලාව ගණිකා වෘත්තිය දොපු වකවානුවක තිබුණ සිද්ධීන් තමයි කතා කරන්න වෙන්නේ. මේ මහින්ද අබේසුන්දර මහත්තයාගේ උදේ නැත්නම් හඩ්සන් සමරසිංහ මහත්මයාගේ උදේ වැඩසටහන් ටික අහපු අයට මතක ඇති මේ රටේ මාධ්‍ය හැසිරුණේ කොහොමද කියන එක. මේ රටේ මාධ්‍යවලට කළුද සුදුද කියන වචන නැති කාලයක් තිබුණේ. ඒ මාධ්‍ය හැසිරුණේ ජඩ මාධ්‍ය විදියට, එමත් නැත්නම් කෙලින්ම රාජපක්ෂගේ මාධ්‍ය විදියට හැසිරුණේ. අද මේ යෝජනාව කරන මන්ත්‍රීතුමයි මේ ඔක්කොම නිින්දෙන් නැගිටලා වගේ මේ ITN නාලිකාව ගැන විවේචන එල්ල කරනවා. දැන් මේ මතක් කරලා ගමුකෝ, මේ අඳුරු කාල පරිච්ඡේදයක් ඇති කරපු මේ ඔක්තෝබර් 26 වෙනිදා මාධ්‍ය ආයතනවල සිද්ධ වුණේ මොකද්ද කියලා. මේ මාධ්‍ය ආයතනවල සිද්ධ වුණ සිද්ධියේදී අපි දැක්කා ඒ අවස්ථාවේ මේ මාධ්‍ය ආයතන වලට අයිතියක් තිබුණේ නැහැ නිවරදි මාධ්‍ය වාර්තාකරණයේ යෙදීම වළක්වාලීමට. ඒ අවස්ථාවේ කරේ මොකද? ඉතාමත් නින්දිත විදියට, කැත විදියට සමහර මන්ත්‍රීවරු මාධ්‍ය ආයතන වල කඩා වැදිලා ඒ මොහොතේ තිබුණ රජයේ තිබුණ රටේ තිබුණ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සම්පූර්ණයෙන් විනාශ කරලා මේ මාධ්‍ය ආයතන තමන්ගේ අවශ්‍ය විදිහට හසුරවන ස්ථාන බවට පත් කරගත්තා. දැන් මේ පසුගිය කාල වකවානුව තුළ මේ දින 52 කාලවකවානුව තුල මේ මාධ්‍ය ආයතන හැසිරෙන විදිය බලමුකෝ. මේ මාධ්‍ය ආයතන වලට කොන්දක් තිබුණා නම් මේ රටේ මෙවැනි නිඳිත අඳුරු කාල පරිච්ඡේදයක් ඇති වෙන්නේ නැහැ. අපි මේ ගැන කියන්නේ පැහැදිලිවම අපි දින 52 කාලවකවානුව තුලත් මේ ගැන කතා කරා. මේ මාධ්‍ය ආයතන සම්පූර්ණයෙන්ම කීප දෙනෙක්ගේ ග්‍රහණයට අනතු කරගෙන නැවත අර පරණ තිබුණු තාඩන පීඩන ගර්ජන හස්සේ තමයි මෙහෙව්වේ. අපි දැක්ක රූපවාහිනිය ඇතුලේ කරපු දේවල්, අපි දැක්ක ITN එක ඇතුලේ වුණ දේවල්, ITN නාලිකාවේ සිද්ධිය යම්තාක් දුරට සමතේකටපත් කරගන්න ජනමාධ්‍ය ඇමතිවරයා හැටියට මංගල සම්මරේට ඇමතිවරයා ඒ කරපු උත්සාහයට අපි උතුමාට ප්‍රශංසා කරනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ හැසිරීම තුළ දැක්ක නින්දිත අවිනීතභාවය ඕනෑම ආයතනික නීති රීති පද්ධතියක් තියෙනවා. දැන් අපි නිකමට කල්පනා කරමු බලමු මේ දැන් මාධ්‍ය ආයතන හිමිකාර මේ මන්ත්‍රීතුමන්ලගේ ආයතනයකට ඒ වගේ මේ ආයතනයේ සේවක මහත්වරු ඔහොම වැඩ කරා නම් මේ මහත්වරු මොකද කරන්නේ? නිකන් ඉදේද? එහෙමනම් එදාම දොට්ට දාලා අලුතෙන් මේ මාධ්‍ය ආයතනයේ තමන්ගේ බලාපොරොත්තු එක්ක හසුරවගන්න එක තමයි පෞද්ගලික මාධ්‍ය ආයතනවල ස්වરૂපය. නෑ අපි කියන්නේ මේ පෞද්ගලික මාධ්‍ය ආයතන විදිහට රජයේ මාධ්‍ය ආයතන යන්න ඕන කියන තැන අපි කිසි විටකත් නෑ. ඒක තමයි මේ පසුගිය දින 52 කාලය තුලත් අදටත් මේ රටේ සිට සමහර පෞද්ගලික මාධ්‍ය ආයතන කටයුතු කරපු ආකාරයේ ස්වාධීන නිදහස් සාධාරණ ක්‍රමවේදයක තිබුණා නම් මේ උන රාජ්‍යද්‍රෝහී කුමන්ත්‍රණයට කිසිම ඉඩක් නැති වෙනවා. මේ රාජ්‍යද්‍රෝහී කුමන්ත්‍රණය සම්පූර්ණ වගකීතු වග උත්තරකාරයෝ විය යුත්තේ සමහර මාධ්‍ය ආයතනයේ සිටිය මේ කළුද සුදුද රතුද කියන ප්‍රශ්නේ නෙමේ ජඩ මාධ්‍යවේදී. ඒක තමයි මේක ලොකරේ. මේ මාධ්‍ය සමහර මාධ්‍ය ආයතන නිලධාරීන් හැසිරුණේ මුදලට. ඒගොල්ල සම්පූර්ණයෙන්ම රටේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය පාවා දුන්නා. ඇත්ත ජනතාවට බලාගන්න තිබුණ අයිතිය සම්පූර්ණයෙන් විනාශ කරලා දැම්මා. අද මොකද වෙලා තියෙන්නේ? අද රජයේ මාධ්‍ය ආයතන දෙක ගත්තොත් ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, රූපවාහිනිය ආයතන දෙක හැටියට, ඊළඟට ගුවන්විදුලි සංස්ථා, ලේක් හවුස් ආයතන, මේ සියලුම මාධ්‍ය ගත්තොත් අද ඉතාම සාධාරණ විදිහට මාධ්‍යකරණේ වාර්තා කරනවා. ඔබ දකිනවා පත්තර කියවනකොට ඒ සාධාරණ මාධ්‍යකරණේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක. ඔබ දකිනවා රූපවාහිනිය ප්‍රවෘත්ති යනකොට සාධාරණ විදිහට ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා, හිටපු ජනාධිපතිවරයා මේ ආදී වශයෙන් පසුගිය කාලේ සියලු දෙනාටම සමබරව මාධ්‍ය වාර්තාකරණය නියලුණා. මේක තමයි රටකට අවශ්‍ය නියම මාධ්‍ය වාර්තාකරණය. දැන් මේ කිඹුල් කඳුළු හෙලන්නේ මේගොල්ලන්ගේ අවශ්‍ය විදිහට අවශ්‍ය කටයුතු ටික කුමන්ත්‍රණකාරී විදිහට, ප්‍රකෝපකාරී විදිහට උද්ඝෝෂණ කරලා කරගන්න බැරි වුණාම මෙන්න කියනවා වෙන කතන්දර. ඒක තමයි මේ ITN නාලිකාව සම්බන්ධයෙන් මේ කරන ලබන විවේචනය. අපි කියන්නේ ඕනෑම ආයතනයකට විනය පද්ධතියක් තිබිය යුතුයි, නීති රාමුවක් තිබිය යුතුයි. ඒ නීති රාමුව හරහා වැඩ කරනකොට තරාතිරම නොබලා දඬුවම් කළ යුතුයි. ඒක පාර්ලිමේන්තුවටත් අවශ්‍යයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මාධ්‍ය ආයතනවල වගේම කියනවා නම් අනේ ඊයේ කතා කරලා කියන අරුන්දික ප්‍රාන්දු මන්ත්‍රීතුමා මම සමාව අය දිනවලු කතානායක පුටුවේ වාඩි වීම ගැන සමාව අය දිලා කොහොමද හරියන්නේ? එහෙම රටක් තියනවා නම් තමන් වැරදක් කරලා තමන් පාර්ලිමේන්තුවට ආවනම් මන්දක නිරෝචන ප්‍රේමරත්න මන්ත්‍රීතුමා නම් පාපොච්චාරණය කරලා තියුණා මම පුටුව අල්ලලා අනිත් පැත්තට ගන්න හැදුවේ නමුත් පුටුව තල්ලු වුණා කියලා පුටුව කඩන්න ගිහිල්ලා. දැන් මේ හැමෝම වගකීම තු වෙනවා. මේව දැක්කා. මේවා තල්ලු කරාද ගැහුවද කියන එකත් එක දැක්කා ඒ රූපරාමු වල තියෙනවා. ආ ඒ නිසා ඒ රූපරාමු දිහා බලලා ඒ හරහා ඒ නිසි දඬුවම් ලබා දිය යුතු විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ මොහොතේ මේ පාර්ලිමේන්තුවේ සිද්ධිය වාර්තාකරණය යෙදුන මාධ්‍යවේදීන් අපි දැක්කා විවිධ ඇංගල් වලට කොහොමද ඒ වාර්තාකරණය යෙදුනේ. හරි නිවැරදි වාර්තාකරණය යෙදුනා. අපි ඉල්ලන්නේ එවැනි වාර්තාකරණයේ යෙදෙන්න කියන එකයි මේ ජනමාධ්‍ය වලින්. මාධ්‍ය නිදහස අවශ්‍යයි මේ රටට. අපිට අවශ්‍ය ලසන්ත වික්‍රමතුංග මහත්මයලා කරපු මාධ්‍ය කලාව. අපිට අවශ්‍ය නැහැ මහින්ද අබේසුන්දර හඩ්සන් සමරසිංහ ලා කරපු මාධ්‍ය කලාව අපිට රටට අවශ්‍ය නැහැ. එනිසා මේ රටේ මේ ප්‍රශ්න සියලු ප්‍රශ්නවල විසඳුම් සොයා ගන්නම් නිදහස් ජනමාධ්‍ය තිබිය යුතුමයි. අද විවිධ දෙනෙකුට විවිධ වෙලාවට විවිධ අයට විවිධ කැටගරි වලට මේ අර්ථ නිරූපණය කරගන්න පුළුවන් මාධ්‍ය සියල්ලම. මේ ආණ්ඩුව මේ අවුරුදු 4 කාලය තුල කිසිම වෙලාවකට අපි මාධ්‍ය වලට අත තියලා නැහැ. ඒක බොහෝත් වගකීමෙන් කියන්නේ. ඒ මාධ්‍ය නිදහස ලබා දීලා තියෙනවා. ඒ පෑනේ නිදහස ලබා දීලා තියෙනවා. ඕනෑම කෙනෙකුට පත්තරවලට ඇවිල්ලා පත්තර කියවන අතරේ තමන්ගේ අර්ථ නිරූපණයක් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒක කිසිසේත් නවත්තලා නැහැ. නමුත් පත්තර කියවන එකෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාව පත්තරවල මොකද්ද තියෙන්නේ කියන දේ දැනගන්න අවශ්‍ය. නමුත් මේ පත්තර කියවන උදේට පත්තර කියවන මාධ්‍ය ආයතන වල ඉන්න පත්තර මල්ලිලා ටික කරන්නේ ඒ මල්ලිලාව මෙහෙවන යන්ත්‍ර සූත්‍ර වලට අනුව ඒ මල්ලිලාව මෙහෙවන මුදල් බලයට අනුව ඒ මල්ලිලාව මෙහෙවන විවිධ තනතුරු අරන් දෙන අයට අනුව
කරුවන්තිතුමාතුමාගේ කාලය අවසන් වෙගෙන
මේ මාධ්‍ය හසුරුවන මේක පිළිකුල් සහගතයි. එනිසයි අපි කියන්නේ රටේ මාධ්‍ය කලාවට පැහැදිලි විනය පද්ධතියක් අවශ්‍යයි. ඒකෙන් කියන්නේ මාධ්‍ය මර්ධනය නෙමෙයි. මාධ්‍ය සම්ප්‍රදායක් එක්ක යනකොට මාධ්‍යවල රීති සම්ප්‍රදායන් තියෙනවා. ඒ රීති සම්ප්‍රදායන් එක්ක සාමාන්‍ය සමාජීය සිවිල් නීති කඩ නොකර යනකොට කොහොමද කරන්න ඕනේ කියන සම්ප්‍රදායන් තියෙනවා. ඉතින් මේ සියල්ල ආරක්ෂා යුතුයි ජනමාධ්‍ය හරහා. එහෙම නැති වුණොත් වෙන්නේ අපිට නැවත මතක් කර දිය යුත්තේ වෙන්නේ ඊළඟ සුමතිපාල මහත්මියලටත් මතක් කරලා දෙන්න වෙන්නේ අර මහින්ද රාජපක්ෂගේ තිබුණ ජඩමාධ්‍ය සංස්කෘතිය නැවත ඕනද කියන එක තමයි. අපි කිසිදාක එවැනි සංස්කෘතියක් මේ රටේ ඇති කරන්නේ නැහැ. මංගල සමරීර ඇමතිවරයා ඉතාමත් දක්ෂ විදිහට මේ ජනමාධ්‍ය එතුමා ඇඟිලි ගහන්න නැතුව සාධාරණ විදිහට මෙහෙවන අපි ගමන ස්තුතිවන්ත වෙනවා.
ස්තුතියි. ඔබතුමාට මේ ළඟට ගරු පියාල් නිසාන්ත මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක් කාලයක් තියෙනවා.
මුළුසුන හොබෝන අපේ ගරු මන්ත්‍රීතුමනි, ඒ වගේම අපි බොහොම ආදරය කරන ගරු කරන වර්තමාන මාධ්‍ය ඇමැතිතුමනි, අනිකුත් සහෝදර මන්ත්‍රීවරුනි, අපේ තිලංග සුමතිපාල මන්ත්‍රීතුමා අද කල්තබන අවස්ථාවේදී ගෙනාපු යෝජනාව සම්බන්ධව කතා කරන්න ලැබීම පිළිබඳව විශේෂයෙන් මම සතුටු වෙනවා. ඒ වගේම මම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හේතුව තමයි වර්තමාන මාධ්‍යකරණය පිළිබඳව ඒ මාධ්‍යයට තියෙන තැන පිළිබඳව අද මේ රටේ මාධ්‍යවේදීන් විතරක් නෙවෙයි, මාධ්‍ය ආයතන විතරක් නෙවෙයි, මේ රටේ සමස්ත ජනතාව දන්නවා. අපේ හිතමිත්‍ර ආංශු මාත්‍ර මගේ මන්ත්‍රීතුමා කිව්වා නින්දිත මාධ්‍ය කලාව පිළිබඳව කතා කරා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ සම්බන්ධ කරගෙන. හැබැයි ගරු මන්ත්‍රීතුමනි, තමුන්නාන්සේ කතා කරේ කුමන ස්ථානයෙන්ද කියන එක පිළිබඳව මට දැන් සැකයක් තියෙනවා. මොකද තමුන්නාන්සේගේ හෘද සාක්ෂියට අත තිබ්බොත් තමුන්නාංශ පැහැදිලිවම දන්නවා මේ ජඩ නින්දිත මේ මාධ්‍ය කලාව මේ රටට හඳුන්වා දීමේ පුරෝගාමි ආණ්ඩුව තමයි එක්සත් ජාතික පක්ෂය. අපි දන්න පැහැදිලිවම එදා එක්සත් ජාතික පක්ෂය තුල ආණ්ඩු කරන කාලේ මාධ්‍ය ඇසුරුනේ කොහොමද කියලා. ඒ තත්ත්වෙම ආයෙ නැවත ඇතිවීම තමයි මම දකින්නේ මේ ස්වාධීන රූපවාහිනී සේවයේ මේ වර්තමානයේ ඇති වෙලා තියෙන ගැටලු. හැබැයි මේ தත්ත්වය මේ ස්වාධීන රූපවාහිනී සේවය විතරක් නෙවෙයි මේ මාධ්‍ය තුල මේ தත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව තමයි තමුන්නාන්සලා දන්නෝ ගරු මන්ත්‍රීතුමනි මේ රටේ අග්‍රාමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇඟිලි දික් කරලා තමයි මාධ්‍යවේදීන්ගේ නම් ප්‍රකාශ කරලා තර්ජනය කරේ. ඇඟිලි දික් කරලා තමයි මාධ්‍ය ආයතන වලට තර්ජනය කරේ. කළු මාධ්‍ය කියලා ඒ මාධ්‍යට දැඩිසේ විරෝධය විතරක් නෙවෙයි ඒ මාධ්‍ය මර්ධනය කරන්නට අවශ්‍ය කරන සියලු පිඹුරුපත්තික හරි ලස්සනට මේ පාර්ලිමේන්තුවෙන්ම ඇති කරන්නට එතුමා කටයුතු කරා. ඒ වගේම තමයි දැන් මෙතුමා කිව්වා අපේ මගේ සහෝදර මන්ත්‍රීතුමා මේ පෑනේ නිදහස පිළිබඳව. අනේ දෙයියනේ පෑන ගැන මතක් වෙනකොට මට මතක් වෙන්නේ මෙතුමා පෑන ගැන මතක් කරනකොට මට මතක් වෙනවා මේ පෑන පිළිබඳව 88 89 ඒ එක්සත් ජාතික පක්ෂයේ බීසන යුගයක්. ඒ කාලේ මේ පෑනේ නිදහස කෙසේ වෙතත් පෑන කනට පාවිච්චි කරලා තමයි ඒ අහිංසක තරුණ සහෝදරවරුන්ගේ කන්ටික පළලා දැම්මේ. එහෙම පෑනක් ගැන තමයි මේ මාධ්‍ය අද මෙතුමා කතා කරන්න උත්සාහ ගන්නෙ. ඉතින් මම ඒ වගේම තමයි ලසන්ත අපේ මාධ්‍යවේදියා පිළිබඳව කතා කරන්නේ. එතුමාලගේ පක්ෂයේ ඉන්න සහෝදර අපේ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීතුමා කියනෝ මේ ලසන්ත ඝාතනයට වග කියන්න ඕනේ පැහැදිලිව මාධ්‍ය තුල කියන්නේ. වග කියන්න ඕනේ සරත් පොන්සේකා මැතිතුමා කියලා. ඉතින් ඒක නිසා එතුමාගේ ඒ කතාවලට උත්තර දෙදී හින්න ගියොත් මං හිතන්නේ වැඩි කාලයක් නැහැ එතුමා පිළිබඳව මම දන්න නිසා. කොහොම නමුත් අද වෙනකොට මේ ගරු අගමැතිතුමාගේ මේ මාධ්‍ය තර්ජනයත් එක්ක මර්ධනයත් එක්ක අද ITN එකේ ඇති වෙලා තියෙන தත්ත්වය ස්වාධීන රූපවාහිනී සේවය ඇති වෙලා තියෙන தත්ත්වය අපේ ගරු ඇමැතිතුමනි ඉතාමත්ම ඛේදනීය தත්ත්වයක්. කවුරු හරි හිතාගෙන ඉන්නවනම් මේ 14 දෙනාගේ වැඩ තහනම් කරලා ඒ 14 දෙනා විතරයි මේ ස්වාධීන රූපවාහිනියේ මේ තනතුරු වලට මේ ඉදිරිපත් කරලා තියෙන පත් කරලා තියෙන තනතුරු වලට විරුද්ධ නෑ. එහෙම හීනකින් වක්වත් හිතන්න එපා. ස්වාධීන රූපවාහිනී සේවයේ 400කට වැඩි පිරිසක් අද ඔය පත් කරලා තියෙන තනතුරු වලට විරුද්ධයි. දේශපාලන ભેදකින් තොරව ඒ දේශපාලන ભેදකින් තොරව ඉන්න සීලු දෙනා සේවකයෝ සහ නිලධාරීන් මේ පත්වීම් වලට විරුද්ධයි. මම දන්නවා ස්වාධීන රූපවාහිනී සේවයේ ස්වර්ණමය යුගය අපේ ගරු මන්ත්‍රීතුමා කියනකොට මට පොඩි ආඩම්බරයකුත් තියෙනවා. මොකද මම ඒ කාලේ ස්වාධීන රූපවාහිනී සේවයත් එක්ක විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරා. ස්වාධීන රූපවාහිනී සේවයට ඒ තිබිච්ච ස්ථානයේ ඉහළට ගෙන එන්නට ඔසවා තබන්නට අංක එකේ නාලිකාව බවට පත් කරන්නට එදා හිටපු සභාපතිතුමා ඇතුළු මේ අද වැඩ තහනමට ලක්වෙච්ච සීලු දෙනත් ඒ වගේම දැනට ඒ ඉන්න සීලු දෙනත් විශ්‍රාම ගියපු සීලු දෙනත් මම හිතන්නේ දැවැන්ත කැපවීමක් කරා ඒ තමන්ගේ ලේ දහදිය කඳුළු සියල්ලම කැප කරමින් තමයි ඒ ආයතනය මේ අංක එකේ නාලිකාව බවට පත් කරන්නට කටයුතු වුණේ. ඒක නිසා අපි දන්නවා අද ඇති වෙලා තියෙන තර්ජනෙත් එක්ක ඒ ඇති වෙලා තියෙන වර්තමාන තත්ත්වෙත් එක්ක අපේ බොහොම අපි ආදරය කරන මාධ්‍ය ඇමතිතුමා හැටියට මේට නිවැරදි විසඳුමක් ලබා දෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඒ වගේම තමයි ගරු මන්ත්‍රීතුමනි අපි පැහැදිලිව දන්නවා ඉතිහාසයේ ඉඳලා මේ මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආයතන වලට තර්ජනය කරපු ආණ්ඩු වලට මොකද වුනේ. ඒ වගේම ඒ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතන වලට තර්ජනය කරලා විවිධ අදට්ටේත්තම් කරපු අයට ඒ දේශපාලන චරිතවලට මොනවද උනේ කියලා. අවසානයේ සිද්ධ වුණේ කුණු කූඩේට ගියපු එක. අපි පැහැදිලිව දන්නවා. සමහර රාජ්‍ය මාධ්‍යයට විතරක් නෙවෙයි අද වෙනකොට මේ ආණ්ඩුවට ප්‍රබලම තර්ජනයක් බවට පත් වෙලා තියෙනවා මේ පෞද්ගලික මාධ්‍ය ආයතන. මාධ්‍ය ආයතන ලොකු තර්ජනයක් බවට පත් වෙලා තියෙන එක නිසා තමයි අගමැතිතුමා ඇඟිලි දික් කරලා ඒ මාධ්‍ය වේදී නිසා මාධ්‍ය ආයතන වලට තර්ජනය කරන්නේ. එනිසා අපි දන්නෝ හිරු නාලිකාවට ඒ වගේම දෙරණ නාලිකාවට රජයේ දැන්වීම නොදීම තුල හිතනවා නම් නෑ හිරුට සහ දෙරණට පාඩමක් උගන්වන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් අනිත් පෞද්ගලික මාධ්‍යයට පාඩමක් උගන්වන්න පුළුවන් කියලා. කවදාකත් ඒක නෙවෙයි සිදුවෙන්නේ. සිදුවෙන්නේ බොහොම වේගෙන් ජනතාව අතරට පණිවිඩය අරන් යන්න තියෙන්නේ රජයට. ඒ පණිවිඩය නම් ඒ පණිවිඩේ වේගවත් භාවය නැති කරගන්න එක තමයි සිදුවෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා අද ඇති වෙලා තියෙන තත්ත්වයන් බලනකොට මේ ස්වාධීන රූපවාහිනී සේවය විතරක් නෙවෙයි
ඔබතුමාගේ කාර්යය අවසන්.
ඒ වගේම අනිකුත් ආයතනවල මේ තත්ත්වෙ දිගින් දිගටම ගෙනීම මම හිතන්නේ ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. අපේ ගරු ඇමැතිතුමා මැදිහත් වෙලා මෙයට සම්පූර්ණම විසඳුම ලබා දෙයි කියන විශ්වාසයත් ඇතුව මේ අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි.
ගරු තුසාර ඉන්ද්‍රනිල් ගරු මන්ත්‍රීතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි. කතාවක් කරන්න අදහස් කළේ නැහැ. හැබැයි අපේ මිත්‍රයා පියල් නිශාන්ත මන්ත්‍රීතුමා බොහොම උද්වේගකර ආකාරයෙන් පවත්වපු කතාව දැක්කට පස්සේ මට හිතුණා පියල් නිශාන්ත මන්ත්‍රීතුමා කතා කරන්න මොන පැත්තෙන්ද කියන එක එතුමාගෙන් ප්‍රශ්න කරන්න. මොකද අපි පහුගිය කාල පරිච්ඡේදයේ අපි මේකේ ආධුනික මන්ත්‍රීවරු හැටියට මේ පාර්ලිමේන්තුවට එනකොට 2015 අපි ආධුනික මන්ත්‍රීවරු හැටියට මේ පාර්ලිමේන්තුවට එනකොට අපි ගයන්ත කරුණාතිලක ඇමතිතුමාට ටිකක් දොස් කිව්වා. මොකද දොස් කිව්වේ අපි ඊට ඉස්සල්ලා බලපු ජාතික රූපවාහිනිය ස්වාධීන නාලිකාව තුළ සම්පූර්ණයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයාගේත් ඒ ගෝල බාලයන්ගේත් අඬෝහැරය පම්පෝරියක් විතරයි දැක්කේ. විරුද්ධ මතවාදීන්ට විරුද්ධ මතධාරීන්ට කිසිම අවස්ථාවක ඒ නාලිකාව තුළ කිසිම ඉඩක් තිබුණේ නැහැ. ඊට පස්සේ අපි මංගල සමරවීර ඇමතිතුමා වැඩකාරයෙක් මාධ්‍ය ලෝකයේ කියලා අපි හඳුනාගෙන හිටියා. එතුමා මාධ්‍ය ඇමතිකම ගත්තට පස්සේ අපි එතුමාට ගයන්ත කරුණාතිලක ඇමතිතුමාට වැඩියෙන් බැන්නා. මොකද මේ මංගල සමරවීර ඇමතිතුමා මේ මාධ්‍ය බාර අරගෙන ඇයි මේ අපේ පම්පෝරියක් දාන්න යම් ඉඩක් දෙන්නේ නැත්තේ කියන සැකය අපිට තිබුණා. මම හිතන්නේ පියල් නිශාන්ත මන්තුමාල දන්නවා හොඳා කාරණා. අපි ඔය ඇත්ත නැත්ත වැඩසටහන් වලට එහෙම ගිහපුවාම අපිට කිසිම ભેදයකින් තොරව පක්ෂ විපක්ෂ සියලු දෙනාට එකම එකට ඉඳගෙන නිරන්තරයෙන්ම හැම වැඩසටහනකටම විරුද්ධ ප්‍රතිවිරුද්ධ අදහස් සියල්ල අදහස් දැක්වීමේ අයිතිය අපේ රජය තුළ ලබා දීලා තිබුණා. හැබැයි අපි දැක්කා මේගොල්ලෝ අපේ ආණ්ඩුව පැහැරගෙන බලෙන් ඒ පැහැරගෙන කටයුතු කරපු මාස දෙකේ කාල සීමාව තුළ එක්සත් ජාතික පක්ෂය අපිට අපේ පාක්ෂිකයින්ට විශේෂයෙන් මහජන නියෝජිතය වෙන අපිට කතාවක් තියා අඩුම තරමේ අපිට කේන්ද්‍රලි හඬක් නගන්න බැරුණා ඒ මාධ්‍ය නාලිකාවල. ඒ එහෙම සම්පූර්ණයෙන්ම ඒකාධිපති විදිහට හසුරපු මාධ්‍ය නාලිකාවල ඔස්තාරල තමයි දැන් මේ මාධ්‍ය සාධාරණයක් ගැන කතා කරන්නේ. අර දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වාර්තා ඇවිල්ලා තියෙනවා. ඒක තමයි හොරකම ගැන තමයි කියන්න හදන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා පහුගේ මැතිවරණවලදී අර ගෙවන්න තියෙන බිල් ටික ගැන අන්න දැන් එළිදරව් වෙලා ඒ වාර්තා ඇවිල්ලා තියෙනවා. ITN නාලිකාවට ගෙවන්න තියෙන මුදල්, ප්‍රචාරණ දැන්වීම් වලට ඒවට ගෙවන්න තියෙන මුදල්. එතකොට මෙතුමල්ලගේ දැන් ඉන්න ආදරණීය නායකයා මෛත්‍රීපාල සිරිසේන මෛතුමාගේ ප්‍රචාරක දැන්වීම් වල තිබිච්ච ගුවන් කාලය හිතාමතාම අඩු කරපු හැටි. එතකොට ජාතික රූපවාහිනියට ගෙවන්න තියෙන මුදල් කරුණාකරලා සල්ලි ටික ගෙවලා ඉන්න. එතකොට මේ අද මම හිතන්නේ මේ පෙබරවාරි ජනවාරි 8 වෙනිදා ඊයේ දවස වෙනකොට
ගරු
ලසන්ත
විද්‍රමතුංග
මොකද්ද
විධායක ජනාධිපතිතුමාගේත් ඒ වගේ පක්ෂනායකතුමා නම් මෙතන නැහැ එතුමාට උත්තරයක් දෙන්න පුළුවන් එතුමාට මේ විදිහට කතා කිරීමේ අයිතියක් නැහැ කරුණා කරලා මේක හැන්සාඩෙන් ඉවත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා
නෑ මම විධායක ජනාධිපතිතුමාට අපහාසයක් කළේ නැහැ මම විධායක ජනාධිපතිතුමාට මම කිව්වේ විධායක ජනාධිපතිතුමා හැටියට පත්තර මැතිවරණය තරම් කරද්දී එතුමාට නියමිත වෙලා තිබිච්ච ගුවන් කාලයත් අහෝසි කරමින් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා කටයුතු කළේ කියලා විධායක ජනාධිපතිතුමාට මම අපහාසයක් කළේ නෑ ඔව් මම තමුන්නාසලගේ ආදරණීය නායකයා මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට මම අපහාසයක් කළේ නෑ එතුමා මැතිවරණයේ නිරත වෙන කාලේ එතුමාට දෙපිච්ච ගුවන් කාලය තාවරණය කරමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඒ ගුවන් රූපවාහිනියවල ගුවන් කාලය අරගෙන ඒ කරපු ණය ටික කරුණාකරලා ගෙවන්න දැන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙලා ඊයට ඒ තව එක එක අවුරුද්දක් තවත් එක අවුරුද්දක් ගෙවිලා ගියා
ඔබතුමාට විනාඩියක පමණ කාලයක්
තමුන්නාසලා ලසන්ත වික්‍රමතුංගලාට මොකද්ද කරුවේ කියන එක අතර තවමත් අභිරහසක් අපි කනගාට වෙනවා මාධ්‍ය සදාචාරය ගැන දැන් සරා පියල් නිශාන්ත මන්තුමා කියනවා මේ අපේ අගමැතිවරයා මාධ්‍යවලට ඇඟිල්ල දික් කරලා තර්ජනය කරනවා කියලා ඔව් ඔව්
ඒක පියල් නිශාන්ත කරු මන්ත්‍රීතුමා
තුමා මගේ සහෝදරයා මේ ලසන්ත මාධ්‍යවේදියා ගැන කතා කරනකොට මම දුන්නා ඒකට පිළිතුරක් කවුද ඒක කරේ කියලා දැන් තමුන්වහන්සේලා
නෙවෙයි කරුවන්නේ
එතකොට මට කියන්නකෝ රිචඩ් ද සොයිසට කරේ කවුද කියලා ඒ කොයි කාලේද
ඔතුමා කතාව අවසන් කරන්න
හරි හරි මම කතා කරන්න
තුසාරේ
එතකොට විශේෂයෙන් තමුන්වහන්සේලා කියනවා අපේ අග්‍රාමාත්‍ය රණිල් වික්‍රමසිංහ මහත්තයා මාධ්‍ය වලට ඇඟිල්ල දික් කරනවා
කියලා මන්ත්‍රීතුමා ඔතුමාගේ කතාව අවසන් කරන්න වෙලාව අවසන්යි
මට තප්පර 30ක් දෙන්න කරු මන්ත්‍රීතුමා
ඇඟිල්ල
දික් කරනවා කියන එක මම විශේෂයෙන් කියන්නට ඕනේ අගමැතිතුමා ඇඟිල්ල දික් කරනවා නෙමෙයි මේගොල්ලන්ගේ කාලේ පිස්තෝල දික් කරුවේ තුවක්කු දික් කරුවේ බෝම්බ දික් කරුවේ එහෙම කරපෝ මාධ්‍ය මර්ධනය කරපු ඔස්ථානවල තමයි දැන් මේ
මාධ්‍යවදෝ
කිඹුල් කඳුළු වලන්නේ මාධ්‍යත් එක්ක අපි මිත්‍රත්වයෙන් ඉන්නවා මතක තියාගන්න මාධ්‍යත් එක්ක අපිත් එක්ක අනවශ්‍ය ගැටුම් හදන්න එපා අපිට රජයේ මාධ්‍ය වගේම පෞද්ගලික මාධ්‍යත් අපිට අවශ්‍යයි ඒ නිසා අපේ රජය කිසිම ආකාරයකින් මාධ්‍ය මර්ධනය කරන්න නැහැ කියන එක මේ අවස්ථාවේදී අපි ප්‍රකාශ
කරනවා මනි මේ ළඟට ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරේ
ගරු සභාපතිතුමනි අත වශයෙන්ම මම තිලංග සුමිතපාල මන්ත්‍රීතුමාට මාධ්‍ය සම්බන්ධයෙන් මෙවැනි යෝජනාවක් විශේෂයෙන්ම මෙවැනි ඉතාමත්ම කාලෝචිත මොහොතක ගෙනීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එතුමා මේ හඳුන්වා දීමේදී මාධ්‍ය නිදහස ගැන කරපු අනුශාසනාව ගැනත් මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මොකද එතුමා බොහොම සාන්ත දාන්තව කරුණාවෙන් මෛත්‍රියෙන් මේ සියල්ල කළ යුතුයි කියලා ප්‍රකාශ කරන්නේ හරියටම ලසන්ත වික්‍රමතුංග මරලා අවුරුදු 10ක් සමරන මේ මොහොතේ ලසන්ත වික්‍රමතුංග මැරුවේ කවුද කියන දේ ළඟදීම තමුන්නාන්සරට හෙලිදරව් වෙයි මොකද ඒ පරීක්ෂණය අවසන් වෙමින් පවතිනවා ලසන්ත වික්‍රමතුංග මැරුවේ විශේෂයෙන්ම යුද්ධේ මුවාවෙන් මේ රටේ කරන ලද විශාලතම දූෂණය මිග්ගනුව දෙනව නිසාද නැද්ද කියන එක ඒ පරීක්ෂණයෙන් සහ ඒ නඩුවෙන් අපිට දැනගන්න පුළුවන්. ඒ වගේම ලසන්ත වික්‍රමතුංගගේ මරණයේ දසවෙනි සමරුව වගේම අද ඊයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ යහපාලන ආණ්ඩුවත් පිහිටවල අවුරුදු 4ක් සම්පූර්ණ වෙන දිනය අද. අද වගේ දවසක තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දිවුරුම් දුන්නේ. හරියටම අවුරුදු 4ක්. ඇත්ත වශයෙන්ම ඒකත් ඉතා වැදගත් මොහොතක් මොකද ඒ ජනවාරි 8 වෙනිදා අවුරුදු 10ක් 12ක් තිස්සේ මේ රට තුල සිදු වූ මාධ්‍ය දඩයම මාධ්‍ය මර්ධනය
ඔබට අපි තිතක් තිව්. 2005 ඉඳලා 2015 වෙනකන් ඒ දශකය තුල විතරක් මේ රටේ මාධ්‍යවේදීන් 44 දෙනෙක් ඝාතනය වුණා. 34 දෙනෙක් ක්‍රූර ප්‍රහාරයන්ට ලක් වුණා. ඒ වගේම මාධ්‍ය ආයතන ගිනි තිබ්බා. අපිට මතකයි සිරස ආයතනයට ගිනි තිබ්බා, ලංකා ඉනිවුස් එකට ගිනි තිව්වා, සියත ආයතනයට ගිනි තිව්වා. ඒවායි හිමිකරුවන්ට තර්ජන ගර්ජන ආවා. 80කට වැඩි මාධ්‍යවේදීන් ජීවිතය ගලව ගන්න රට පැනලා පණින්නට සිදු වුණා. මෙන්න මේ වගේ ඉතාමත්ම අන්ධකාර යුගයක් අවසන් කරලාද අපි අවුරුදු 4ක් සමරනවා. අනේ නිසා දැන් මේ සමරන අවස්ථාවේදී විශේෂයෙන්ම අද මාධ්‍ය මර්ධනයක්, මාධ්‍ය භීෂණයක් තියෙනවයි කියලා එදා ඒ රජයට සම්බන්ධ වූ අයම කිබුල් කඳුළු හෙලනකොට අපිට යම් වේදනාවක්, කනගාටුවක් ඇති වෙනවා. ITN ආයතනය ගැන මම අයිමත් කතා කරන්නේ නැහැ, මොකද වැඩි වෙලාවක් නැහැ. මම උදේත් කතා කරා අනුර දිසානායක මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරක් හැටියට. අපේ නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීතුමා අපේ දිස්ත්‍රික්කේ නැගී එන තරුවක්, දක්ෂේ. මම එතුමාට දේශපාලන වශයෙන් සුබ ප්‍රාර්ථනා කරනවා. නමුත් ඔතුමාගේ අනාගතය වෙනුවෙන් ඔයි තරම් ජාතිවාදී, අන්තවාදී, ෆැෂිස්ට්වාදී ස්ථාවරයකට නොගොස් මාතර දකුණේ අපිට ගැළපෙන නිදහස් ස්ථාවරයක ඉදිරියේදීවත් කටයුතු කරයි කියලා මම හිතනවා. නමුත් කෙසේ වෙතත් මම මෙච්චර එතුමා ගැන කතාවේ කියන්නේ එතුමා පෙන්නපු ස්වර්ගමය යුගයක් ITN එකේ තිබුණේ නැහැ. ඒ ස්වර්ණ යුගයේ තරම මම අද උදේ විපක්ෂ නායකතුමා ඉදිරියේදීම එතුමාගේ නමත් සඳහන් වෙන ජනාධිපති වාර්තාවේ කියෙව්වා. එතුමා කිව්වා සමහර ඒවායින් එතුමා පිළිගන්නේ නැහැයි කියලා. මම වෙලාව නැහැ පස්සේ ඔබතුමාට මම සුබ පතනවා අවංකවම. නමුත් ඔය ඔබතුමා මම දැක්ක ඔබතුමාගේ ෆේස්බුක් එකේ මට දුකයි හොඳ මාතර කොල්ලෙක් මේ තරම් අන්තවාදී ජාතිවාදී වීම ගැන. මේ හරි
මොකද පොයින්ට් ඔෆ් ඕඩර් එක ඔබතුමාගේ
මේ
නිරෝෂන් ප්‍රේම
අද ඒක පස්සේ අනේ ගරු අමතුමා ඔබතුමා කළ ප්‍රකාශයේ මහා දෙවන්තයි. මම අන්තවාදීෙක්වත් පැසිස්ට්වාදීෙක්වත් මොනවත් නෙමෙයි. ගරු කරුණා කරන ඔබතුමා ඒක ඉල්ලාස් කරගන්න. ජාතිවාදීෙක් පැසිස්ට්වාදීෙක්වත් මතවාදී දකින්නවත්
ඔබතුමා ඉන්නේ. ඔබතුමා නියෝජනය කරන්නේ පොහොට්ටුව කියන්නේ මම මට තීරණ දේශපාලනේ නම් ජාතිවාදී, අන්තවාදී, ෆැෂිස්ට්වාදී පක්ෂයක්. ඔන්න ඒකයි මගේ තීන්දුව. හරි ඔබතුමා නෙමෙයි වෙන්නේ නැති. නමුත් ඔබතුමාගේ පක්ෂයමයි. නමුත් මෙතෙන්දි මම මෙතෙන්දි කියාගෙන ආවේ ඔය ස්වර්ගමය යුගය ගැන බලන්න ඕන නම්, කතා කරන්න ඕන නම්, හොයන්න ඕන නම් මන්ත්‍රීතුමනි අර වார்த்தාව කිව්වා. ඊට පස්සේ තව කාරණාවක් ඔබතුමා කිව්වා. දැන් අපි මේ මාධ්‍ය මර්ධනය කියලා ඔබතුමා හඳුන්වන්න හදන්නේ අපි සමහර මාධ්‍ය ආයතනවලට දැන්වීම නොදෙන එක. ඇත්ත වශයෙන්ම එහෙම කරන්නට මාධ්‍යවේදී මරන්න නෙමෙයි, ගිනි තියන්න නෙමෙයි. ඕන මාධ්‍යයකට අපිව විවේචනය කරන්න පුළුවන්. අපේ අගමැතිතුමා විතර විවේචනයට ලක්වෙච්ච දේශපාලනඥයෙක් මේ ඉතිහාසයේ නැති තරම්. නමුත් අපි මේ අවුරුදු 3 අදුම ගානේ ටෙලිෆෝන් කෝල් එකක් අරන් මාධ්‍යවේදියකට හුක් කියලත් නැහැ. ඒ අයට ඕන විදියට කරගෙන යන්න දුන්න ඒ නිදහස ලබා දීලා තියෙනවා. ඇත්ත වශයෙන්ම අගමැතිතුමා විතරක් නෙමෙයි, මම කියනවා අපේ ජනාධිපතිතුමාත් බැලුවොත්, විශේෂයෙන්ම වෙබ්සයිට් වල බැලුවොත් ඉතාමත්ම පහත් අන්දමින් පහර දෙනවා. නමුත් ඒ අයගේ ජීවිත බොහොම හොඳින් පවත්වගෙන යනවා. නමුත් අනිත් පැත්තෙන් ආණ්ඩුවක් හැටියට අපිට අයිතියක් නැද්ද ආණ්ඩුවේ ක්‍රියාකාරිකම් ගැනත් නරක දේවල් ගැන විතරක් නෙමෙයි නරක දේවල් කියන්න අනිවාර්යයෙන්ම කියන්න අනිවාර්යයෙන්ම පෙන්වන්න දූෂණය පෙන්වන්න නමුත් අනිත් පැත්තෙන් අපි කරන දේවල් ගැනත් ඒහා සමාන දෙයක් පෙන්වන්න ඕනේ ඒ විතරක් නෙමෙයි පසුගියදා ඔක්තෝබර් මාසේ 26 වෙනිදා සිදු වුණේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සහ ඒකාධිපතිත්වය අතර සටනක් එදා මහා විවස්ථාදායක කුමන්ත්‍රණයක් වුණා නමුත් ඒ වෙලාවේ අපි ඉල්ලුවේ අපි ගැන හොඳ කියන්න නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්නේ කියලා නමුත් අපේ මාධ්‍ය කොහොමද හැසුරුන් හිරු එහෙම නැත්තං දෙරණ වගේ මාධ්‍ය කොහොමද හැසුරු ඔක්ටෝබර් 26 සිට නොවෙම්බර් 13 දක්වා
ගරු ඇමතිතුමාට තව විනාඩියක පමණ කාලයක් තියෙනවා
අතුරු තහනම් නියෝගය ලබන තෙක් නීත්‍යානුකූල ආණ්ඩුවේ කිසිදු පුවතක් දැම්මේ නැහැ කථානායකවරයාගේ නීත්‍යානුකූල ක්‍රියාකලාපයේ හෙළා දක්වමින් හැමදාම වාර්තා වැඩසටහන් තිබුණා විවස්ථා විරෝධී කුමන්ත්‍රණය නිවැරදි කරමින් සාධාරණය කරමින් වැඩසටහන් තිබුණා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පවා මේ මං කියපු මේ රූපවාහිනී ආයතනවල අඩුම ගානේ ප්‍රකාශයට පත් කරෙත් නැහැ මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙද්දි අත වශයෙන්ම මම අහනවා ඒක වැරද්දක්ද කියලා උදාහරණයක් ඇටියට අපි 2018 වර්ෂය ඇතුලේ ප්‍රචාරයට විතරක් රුපියල් බිලියන 11ක් වියදම් කළා තියෙනවා. ආණ්ඩුව රුපියල් බිලියන 11ක් සියලුම අමාත්‍යාංශයේ වියදම් කළා තියෙනවා
113ක්. ඒක තමයි කාලය අවසානයි.
මුළු ලංකාවේම ප්‍රචාරක වියදමෙන් අන්න එහෙමනම් දරු කථානායකතුමනි මම මේවා නැහැයි කියන්නේ නැහැ. නමුත් ආණ්ඩුවක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කටයුතු කරන මේ මාධ්‍ය ආයතනවල ඒ දැන්වීම් යම් විදිහකට අඩු කිරීමේ අයිතිය අපිට තියෙනවා. ඒ අයිතිය පාවිච්චි කරනවා ඇතැයි කියලත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා. තව එක විනාඩියක් දෙනවා නම් මම ඔබතුමාට මාධ්‍ය ඇමතිවරයා හැටියට රජයේ මාධ්‍ය ආයතන ගැන විතරක්ද මේ මම බලන්න ඕනේ පෞද්ගලික මාධ්‍ය ගැන විශේෂයෙන්ම ඔබතුමාට සම්බන්ධ ආයතනේ මේ සේවක සේවිකාවන් එළියට දාන්න හදනවා ඔබතුමාගේ සම්බන්ධයේ ධර්මශ්‍රී තිලකවර්ධන පද්මිනී මාතරගේ කමිනි
හෙටාරච්චි කාලය අවසානයි ඔබතුමාගේ
ඒක නිසා මේ අය ගැන කරුණා කළා ඔබ ITN එකේ සේවකයන්ට දක්වන අනුකම්පාව ඔබතුමාගේ ආයතනයේ ඉන්න අයටත් දක්වන්නේ කියලා ඉල්ලා සිටින් මගේ වචන ස්වල්පය අවසන් කරමි
ස්තුතියි හෙට උදේ 10ට යලි රැස්සේ